ගරු වෛද්‍ය නිහාලා බෙසිවි මැතුමා මිනිත්තු 17ක කාලයක් ලැබෙන ඔබතුමාට.
මුලාසනාරෝට ගරු මන්ත්‍රීතුමනි, අපි අද මේ අයවැය දෙවනවර කියීමේ 6 වෙනි දවස අවසන් මිනිත්තු කීපයට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ කතා කරමින් ඉන්නේ අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැයේ මේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව. ඒකෙදී අපි සාකච්ඡා කරමින් හිටියා පහුගිය දිනවල අපි ආණ්ඩුව හැටියට ආදායම් ලබා ගන්න ආකාරය, ඒ වගේම අපි මේ රටේ ඉදිරිපත් කරපු ජාතික ජන බලවේගය ඉදිරිපත් කරපු ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට ඉදිරිපත් කරලා අත්පත් කරලා දෙන්න තිබෙන ඒ වැඩපිළිවෙල කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒ වගේ මේ අද මේ විවාදයේදී අපේ ගරු විපක්ෂ මන්ත්‍රීතුමා පෞගිය මේ කතාවේදී ඉදිරිපත් කළා, අපි මේ මාස 6ක් ඇතුළත අපි රට ගොඩදාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව විපක්ෂයේ ඉඳද්දී අපේ ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව මං හිතන්නේ අපේ මන්ත්‍රීතුමාට අමතක වෙලා තියෙනවා. අපි මේ බාරගත්තේ බංකොලොත් රටක්. 2022 අප්‍රේල් මාසයේ ඉඳලා ලෝකය හඳුනගෙන තිබුණේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට. බිලියන ඩොලර් බිලියන 100කට වැඩි ණය අරගෙන, ණය ගෙවා ගන්න බැරුව, වාරිකය පොලී ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙච්ච රටක් තමයි අපි ඒ අපේ අනුරු දිසානායක ජනාධිපතිතුමා පෞගිය නොවැම්බර් 14 වෙනිදා බලා අපේ රට බාරගත්තේ. ඉතින් දැන් මේ වෙනකොට අපි ඉන්නේ බංකොලොත් රටක නෙමෙයි, ඒ බංකොලොත් භාවයෙන් මිදිලා. ඒ වගේම අපි ජාත්‍යන්තර ස්වරී බැඳුම් කර ප්‍රතිවිරුද්ධ කරගෙන ඒක අවසන් කරගෙන දැන් අපේ පිච් රේටින්, මූඩ් රේටින්ස් ඉහළට දමාගෙන ඉන්න රටක තමයි අපි ඉන්නේ. ඒ නිසා තවදුරටත් අපි බංකොලොත් රටක නෙමෙයි ඉන්නේ. ඒ වගේම ඔබ දන්නවා ජාත්‍යන්තර විවිධ රටවල් මේ වෙනකොට ශ්‍රී ලංකාව පිළිබඳව බරපතල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා ඒ රටේ තුල. ඒ වගේම සංචාරකයින් විශාල ප්‍රමාණයක් පෞගිය කාර්තුවේ මේ රටට ආවා, මොකද මේ රටේ මේ ඇතිවෙච්ච විශ්වාසය නිසාම. ඒ වගේම විදේශ රටවල් වල නොඑක් ආයෝජන කරමින් හිටිය අය නවත්තලා දාලා තිබුණා. ජපානය ඒ නවත්තලා දාලා තිබිච්ච ආයෝජන 11ක් පෞගිය අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ආරම්භ කරා. ඒ වගේම නොඑක් ආකාරයේ ආයෝජන මේ රටට කැඳවමින් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි එක්තරා විදියකට මේ රට අර බැටලා තියෙන බරපතල අර්බුදයෙන් ගොඩගත්ත කියලා. ඉතින් මම හිතනවා මම මේ උත්තරය දුන්නේ ඒ අපේ විපක්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව. ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොට අපි අපේ ආණ්ඩුව මේ වයය වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ආර්ථික වර්ධනයට හවුල් වීමට ඇති අවස්ථා හඳුනා ගැනීමට ආයෝජකයින්ට ඉඩ සැලසීමට, ඒ වගේම ආයෝජන අවස්ථා මොනවද කියලා මේ ඉදිරියට අපේ ආයෝජක කරන්න බලාපොරොත්තු වෙන අයට හඳුනා ගැනීමට අවශ්‍ය කරන ඒ උත්තේජනය ලබා දීමට, ඒ වගේම ආණ්ඩුවේ ප්‍රමුඛතා හඳුනා ගැනීමට සහ ඒ සඳහා ආයෝජන කැඳවීමට බදු විදල් වියදම් කරන ආකාරය අපේ ජනතාවට කොහොමද බලාගන්නේ, මේ අපේ බදු මුදල් කොහොමද වියදම් කරන්න කියන එක ජනතාවට දැන ගැනීමට තමයි අපි අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ පූර්විකාවේ අයවැය වාර්තාවේ පූර්විකාවේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ ඔබ දකින්න ඇති සමහර විට අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් නිසා අසීමිත ණය ගැනීම, දේපළ විකිණීම, බදුදීම නිසා තමයි අපේ රට මේ බංකොලොත් භාවයට පත් උනේ කියලා. ඒ වගේම ඒ පූර්විකාවේ සඳහන් වෙනවා වගකීම් විරහිත මූල්‍ය කළමනාකරණය. අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච ආණ්ඩු නොඑක් ආකාරයට මුදල් වෙන් කරා නොඑක් දේවල් කරන්නට. නමුත් ඒ අසාර්ථක වගකීම් විරහිත මූල්‍ය කළමනාකරණය නිසා මෙතෙක් මේ රට පාලනය කරපු ආණ්ඩුවලට ඒ හරියාකාරව ඒ කාර්යයන් කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපේ රට බංකොලොත් භාවයට පත් වුනේ. ඒ වගේම මේ අයවැය කටාව හරහා එහෙම නැත්නම් මේ අයවැය ඉදිරිපත් කළ අයවැය හරහා අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර ඇති සමාජ අර්බුදය ඉතාමත්ම පැහැදිලිව වටහාගෙන තියෙනවා. ඒ වගේම ඔබ නොඑක් ආකාරයට අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරා අපි ඉදිරිපත් කරලා තියෙන අපේ ජාතික ජන බලවේගයේ ඒ ප්‍රතිපත්ති වැඩපිළිවෙලට අනුව නෙමෙයි මේ ආර්ථික අපේ අයවැය කාරණා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. නමුත් මම කැමතියි ඔබට හඳුන්වලා දෙන්න අපි කර්මාන්ත සේවා හා කෘෂි නිෂ්පාදනයට දිරි දීම මේ අයවැයේ මූලික මූලධර්මයක් හැටියට සලකලා තියෙනවා. ඒ වගේම වැඩි පිරිසක් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම විශේෂයෙන් සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීම අපේ මේ ආර්ථික වැඩපිළිවෙලේ මූලධර්මයක් හැටියට අපි සලකලා තියෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිලාභ සාධාරණව ජනතාවගේ සියලු කොටස් වලට බෙදී යාමට සලස්වීම අපේ මූලධර්මයක් හැටියට අපි මේ අයවැයේ අපි සලකලා තියෙනවා. ඒ අපේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලට අනුව. ඒ වගේම අවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට ගුණාත්මකව අඛණ්ඩව සැපයීම මූලික කාරණයක් හැටියට සලකලා තමයි අපි ජාතික ජන බලවේගයේ මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම වෙළඳපොළ ඉල්ලුම සැපයීම සහ මිල නියාමනය අපි ඉතාමත්ම පැහැදිලිව ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලේ සඳහන් කරලා තියෙනවා. වෙළඳපොළ ඉල්ලුම සහ සැපයීම පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම මිල නියාමනයකටත් අපි මැදිහත් වෙනවා කියලා ඒ හා සම එයාට අදාළව තමයි අපි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම අපි වැඩපිළිවෙලේ අපි සඳහන් කරා තෝරාගත් ශ්‍රේෂ්ඨ සඳහා රාජ්‍ය සක්‍රීය දායකත්වය ලබා දෙනවා කියලා. ඒ වගේ ඒ නිසාම තමයි අපි ප්‍රවාහනය, ආහාර සුරක්ෂිතතාවය, විදුලි බලය වැනි ශ්‍රේෂ්ඨ සඳහා රාජ්‍ය මැදිහත් වීම අපි මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට මතකනම් 2024 රනිල් වික්‍රමසිංහ එයා අයවැය ඉදිරිපත් කරනකොට කිව්වා ඒගොල්ලෝ මැතිවරණ දිනුවේ ආණ්ඩුවේ රස්සා දෙනවා කියලා සහන මළු බඩු බෙදෙන බඩු මිල අඩු කිරීම කරනවා කියලා ඊළඟට වැඩිපඩි සහ පිළිබඳව පොරොන්දු දෙමින් තමයි කියලා පහුගිය කාලේ ආණ්ඩුව පීටෙව්වේ. ඒ වගේම කිව්වා රස්සාවල් දුප්පත් අයට රස්සාවල් දීම පඩි වැඩි කරලා නිකන් හාල් දීලා සහන දීලා රාජ්‍ය ව්‍යවසායක නඩත්තු කරලා ණය වෙලා සල්ලි අච්චු ගහලා තමයි ඒ මීට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩු මේ නොඑක් ආකාරයෙන් බලය ලබා ගත්තේ කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ඒ අයවැය කතාවේ කිව්වා වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියට කියලා. මෙන්න මේ විදියට තමයි රනිල් වික්‍රමසිංහ සහ මීට පෙර හිටපු ඒ රාජ්‍ය පාලකයෝ අපේ රට පාලනය කරේ තමන්ම කියාගත්තේ. ඒ විදියට තමයි පෞගිය 2024 අයවැය වාර්තාව ඉදිරිපත් කරනකොට. ඒ නිසා අපිට විශේෂයෙන්ම අපි මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙතනදී අපිට අපි මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය ලේඛනය තුළ මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල විවිධ ජන කොටස්වල අවශ්‍යතා හඳුනා ගැනීම නිසා. මට පෞගිය දිනවල මුල ගැහුණා මගේ මිත්‍රයෙක්, පුංචි කාලේ ඉඳලා මාත් එක්ක ඉගෙන ගත්ත මිත්‍රයෙක්. එයා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරලා, පොදු පෙරමුණේ දේශපාලනය කරලා මේ අවසාන මොහොතේදී ජාතික ජන බලවේගයේ අපේ දේශපාලනයට එක් වුණා. එතුමා කියලා තිබුණා මේ ආයෝයවේ යෝජනා ඉතාමත්ම හොඳයි කියලා. මොකද අවුරුදු ගාණක් තිස්සේ ඒගොල්ලෝ මහන්සි වෙච්ච ඒ දේශපාලනයෙන් නොලැබුණු ආයෝයන යෝජනා මෙවර අපි ඉදිරිපත් කරලා තියෙනවා කියලා එතුමා කිව්වා. ඒ වගේම මට ළඟදී මුණ ගැහුණා මහාචාර්යවරයෙක්, අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉහළම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. එතුමා කිව්වා පළවෙනි වතාවට අපි මේ රටේ අනාථ දරුවන් පිළිබඳව ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපේ අයවැය හරහා. ඒ වගේම ඔබට මතක ඇති පෞගිය 2023 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP National Citizen Survey එකක් විසිපන්දාහක හවස්හෝල්ස්ල භාවිතා කරල කරා. ඒක කරේ ඔක්ස්පර්ට් පවටයන් හමන් ඩිවලප්මන් ඉනිශේටව එකත් එක්ක. ඒකෙදීගොල්ලො එලි දැක්වා සියයට පනස් පහයි දසම හතක්. ඒ කියන්නේ මිලියන දොලායි දසම තුනක්. ඒකින් සියයට දහයයි දසම එකක් මිලියන ග්‍රාමීය ජනතාව. ඒ ජනතාව බහුවිධ අවදානම් තත්ත්වවලින් පෙළෙනවා කියලා. ඒ කියන්නේ හැම දහ දෙනෙකුගෙන්ම හය දෙනෙක් බහුවිධ අවදානම් තත්ත්වවලින් පෙළෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හරියට ආදායමක් නෑ, හරියට ඉන්න හිටින නිවාසයක් නෑ, ඒ නිවාසයට අවශ්‍ය කරන විදුලිය ජලය නෑ, දරුවන්ට උගන්න ගන්න බෑ, දරුවන්ට හරියට ආහාර වේලක් දෙන්න බෑ. ඒ වගේ විවිධ අවදානම් තත්ත්වවලින් ඒ අය පෙළෙනවා කියලා ඒ සමීක්ෂණය හඳුනගෙන තිබුණා. ඒ නිසාම තමයි ඒගොල්ලෝ ඒ වගේම කිව්වා 2023 දුප්පත්කම දෙගුණ වුණා කියලා. 26%ක් අර දරිද්‍රතා රේඛාවෙන් පහළ, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 3.65ට වඩා දවසකට ආදායම නොලැබෙන කණ්ඩායම කියලා රටේ ජනතාවගෙන් 26%. ඒ නිසා තමයි ඉතාමත්ම පැහැදිලිව මේ ජාතික ජනබලවේගේ අයවැය සකස් කරලා තියෙන්නේ. අපි මේ රටේ ඒ දිලිඳුම කණ්ඩායමට, දුප්පත්ම කණ්ඩායමට නොයෙක් බාධකවලින් ගැහැට විඳින ඒ කණ්ඩායමට වැඩි අවධානයක් යොමු කරලා අපි අස්වැසුම සඳහා බිලියන 232ක් අපි වෙන් කරලා තියෙනවා. එයින් අවදානම් පවුල් සඳහා බිලියන 160ක්, අඩු ආදායම් ආබාධිත පවුල් සඳහා බිලියන 36ක්, වැඩිහිටි අඩු ආදායම් වැඩිහිටි පවුල් සඳහා බිලියන 28ක් සහ වකුගඩු රෝගයෙන් පෙළෙන අය සඳහා බිලියන 4.5ක්. ඒ කියන්නේ විශාල මුදලක් අපි මේ හඳුනාගත් දරිද්‍රතාවයෙන් පෙළෙන කොටස් සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි මේ අයවැය තුල වයස්ගත ජනගහනය ඉහළ යාම, ආබාධිත පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටීම, අනාථ දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදලා අපි මේ අයවැය සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදලක් බිලියන 604ක් අපි වෙන් කරලා තියෙනවා මේ රටේ මේ සෞඛ්‍ය ගොඩගන්න. ඔබ දන්නවා පහුගිය කාලයක් තිස්සේ අපේ රටේ සෞඛ්‍ය වැඩසටහන ඉතාමත්ම බරපතල ගැටලු ගණනාවකට මුහුණ දෙමින් තිබුණා. ඖෂධ මිල ඉතාම ඉහළට ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොටත් අපි නොයෙක් ආකාරයේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා මේ ඖෂධ හිඟය මඩ පවත්වලා ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. ඒ වගේම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල සීමාව තුළ මේ ඖෂධ මිල සෑහෙන දුරකට පහළගෙන එන්නට. ඒ වගේම තමයි බුද්ධිගලණය නිසා අපේ රටට අහිමි වෙන වෛද්‍යවරු, සෞඛ්‍ය සේවකයෝ, පුහුණු නිලධාරීන් අපේ රටට අහිවීම, මේ අයගේ නොයෙක් මේ අයට ගැටලු තියෙනවා මේ ඒගොල්ලන්ගේ සේවාව සපයන්නට. ඒ නිසා අපි ඉදිරියේදී මේ වෙන් කරලා තියෙන මේ විශාල මුදලින් අපිට පුළුවන් වෙනවා මේ සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු වලට මුහුණ දීලා ඒ අයගේ ගැටලු විසඳලා ඒ අය මේ රටේ රඳවගෙන මේ සෞඛ්‍ය සේවය වඩා යහපත් දිශාවකට ගෙනියන්න. ඒ වගේම රටේ දූදරුවන්ගේ අධ්‍යාපනයට අපි බිලියන 619ක් වෙන් කරලා තියෙනවා, වැඩිම මුදලක් මං හිතන්නේ මේ මෑත ඉතිහාසයේ. ඒ කියන්නේ මේ රටේ තවමත් පාසල් තියෙනවා විද්‍යා අධ්‍යාපනය ලබා නොදෙන. ඊළඟට විශේෂයෙන්ම දෙමළ මාධ්‍ය පාසල් තියෙනවා දිස්ත්‍රික්කයකට කිසිම පාසලක උසස් පෙළ අධ්‍යාපනය නැති. ඉතින් මේ වගේ බරපතල දුෂ්කරතාවලට මුහුණ දෙමින් තමයි මේ රටේ දරුවෝ ඉගෙන ගන්නෙ තවමත්. ඒ නිසා මේසා විශාල මුදලක් අපි වෙන් කරලා තියෙනවා මේ දරුවන්ගේ අධ්‍යාපනයට. මොකද අපි විශ්වාස කරනවා දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දුන්නොත් තමයි ඒ පවුල් ඒගොල්ලෝ දැන් ඉන්න දරිද්‍රතා තත්ත්වයෙන් මිදිලා ඒගොල්ලන්ට හොඳ අනාගතයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි
ගරු මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙන්නේ
කෘෂිකර්මාන්තයේ නවීකරණය සඳහා ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය සඳහා බිලියන 254ක් අපි වැය කරලා තියෙනවා. ඒ වගේම අපි රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න ඩිජිටල් කරන්නේ සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කරන්න, දූෂණ වංචා අවම කරන්න, රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ආරක්ෂා කරන්න සහ ඒක වර්ධනය කරගන්න, ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කරන්න සහ තොරතුරු සංවේදනය කාර්යක්ෂම කරන්න. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිස් අහනාධාරය අපි ජූලි මාසයේ සිට වැඩි කරනවා. ඒ නිසා අපි හිතනවා ඒ අයට මේ යම්කිසි සානයක් ලැබෙයි කියලා මෙතෙක් ඒගොල්ලන්ට ලැබිච්ච නැති. ඒ වගේම ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් වෙන් කරලා තියෙනවා. සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, ග්‍රාමීය සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකර්මයේ පුනර්ජීවනය සහ පර්යේෂණය දිරිගැන්වීම සඳහා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අයවැය මේ අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ ජනතාව පුල පුලා බලා හිටපු ඒ විශාල අපේක්ෂා ගොන්නක් ඇතුව ඉන්න ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න ජාතික ජන බලවේගයේ අපි ඉදිරිපත් කරපු ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩපිළිවෙල මේ රට තුළ ශක්තිමත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ඒ මූලික පියවර ගන්නට මේ ඉදිරි මාස 8 තුළ අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි වසර 5 තුළ ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය මීට වඩා විශාල ප්‍රමාණයකින් ඉහළට ගෙනියන්නට අපිට හැකි වේවි කියලා ඒ විශ්වාසය ඇතුව මූලාසනාරූට මන්ත්‍රීතුමනි මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි. විවාදයේ කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, අද දින ന്യാයපත්‍රයේ විෂයාංකයක විසාජන 50 කෙටුම්පත දෙවනවර කිරීම පිළිබඳ විවාදය 2025 පෙබරවාරි මාසයේ 25 වෙනි අඟහරුවාදා තවදුරටත් පැවැත්වීම පිණිස කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාවේකකද?
ආයිස්.
සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, මෙම සභාව 2025 පෙබරවාරි මාසයේ 25 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.